ඊළඟට ගරු ජනක පකුම්බර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
මුලසුනේ ගරු මන්තුමනි, මුලින්ම විපක්ෂ නායකතුමා මං හිතුවේ බොරු කියන්නේ නැහැ කියලා ටොම්පජේක් නෙමෙයි කියලා.
ඔඩර් ප්ලීස්. ඔනරබල් කෝකිලා ගුණවර්ධන කිමි ටු ද චෙයා.
මුලසුනේ ගරු මන්තුමියනි, අපේ රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ සභාව කල්තබීමේ යෝජනාව අපේ විපක්ෂ නායකතුමා මං හිතුවා ටොම්පච කියන්නේ නැති කෙනෙක් කියලා. ඒකට හේතුව පහුගිය අඟහරුවාදා විපක්ෂ නායකතුමා කිව්වා කැබිනට් සෙක්‍රටරි කොඩිපිලි ආරච්චි මහත්මයා කිව්වා කියලා. දැන් කියනවා රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් කොඩිපිලි ආරච්චි මහත්මිය කියලා. දැන් කවුද ටොම්පජේ කිව්වේ? අපේ අගමැතිතුමාද? මගේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් කොඩිපිලි ආරච්චි කැබිනට් සෙක්‍රටරි නෙමෙයි. වර නෑ. හරි, මහත්තයා නෝන මොකුත් ඕනේ නෑ. එදා කිව්වේ කැබිනට් අමාත්‍යංශයේ කැබිනට් සෙක්‍රටරි කියලා. අද කියනවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කියලා. ඒක අතිරේක ලේකම් කියලා. ඒක නිසා මේ ටොම්පතේ කිව්වේ අගමැතිතුමාද කවුද කියලා රටේ ජනතාව බලා ගන්න ඕනි. ඒක නිසා අපි තමුන්නාසලට කියනවා මේ මැතිවරණය පවත්වන්න අපව මැතිවරණ කොමසාරිස්තුමා දිනයක් දීලා තියෙනවා. හැබැයි නීතියම මාස 6ක් සැප්තැම්බර් මාසේ 20 ඉඳලා මාර්තු මාසේ 20 දක්වාම මාස 6ක කාලයක් දුන්නා ඡන්දේ පවත්තලා ඒ කටයුතු කරන්න. ඒක නීතියෙන් තියෙන දෙයක්. ඒ නීතියෙන් තිබිච්ච බලේ අපි උදුරගත්තේ නැහැ. එදා 2015 වගේ 2015 එහෙම බලයක් දුන්නේ නැහැ. ඒක විසුරුවාට පස්සේ එහෙමම යන්න ඇරියා. හැබැයි මේ මාර්තු මාසේ 20 තමයි මේ රටේ පළාත් පාලන ආයතන ස්ථාපිත කරන්න තියෙන දිනේ. ඒ ස්ථාපිත කරන දිනේට ඒක මැතිවරණ කොමිසම මේට කලින් මේ වැඩේ ජනවාරි 4 වෙනකන් ඉන්නේ නැතුව පටන් අරන් ආවන වැඩේ කරගන්න තිබුණා. ඒකට කොමිසමට කාරුවක් බලපෑම් කරේ නැහනේ මේ දිනේ ගැසට් කරන්න එපායි මොකවත් කියලා. ඒ අය ලුණුයි බතුයි කාලා හරි මොකද නෑ බෑ කියලා කිව්වේ. ඔබතුමා මටත් වඩා මේ මම ඉපදෙන්නත් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව ආපු කෙනෙක්. ඒක නිසා අපි
දැන් ඇහෙනවා
කිව්වේ 6 මාසයක් දීලා තිබුණා. ඒකෝ මේ කොමිසම් සභාවේ කාලේ ඒ 6 මාසෙ තුන ඡන්දය අවසන් කළා ගැසට් නිවේදනයේ තියෙන්නේ මාර්තු මාසේ 19 වෙනිදා වෙනකොට මේ රටේ පළාත් පාලන ආයතන 340ක දුර කාලේ ආරම්භ කරන්න කියලා. දැන් මං අහනවා මැතිවරණ කොමිසම් සභාවෙන් ඒ අධ්‍යක්ෂක ජෙනරාල්ට හරි මේ දුර කාලයේ 19 වෙනිදා ආරම්භ කරනවද? ඒක දුර කාලයේ ආරම්භ කරන්නේ ඒවලන්ට නීතියෙන් දීපු කාලේ. හැබැයි ඒ කාලේ ඒගොල්ල විසින්ම දැන් පෑර ඇරලා තියෙන්නේ. අපි නෙමෙයි. ඒක දුර කාලයේ එදායින් තමයි ආරම්භ වෙන්න තියෙන්නේ. ඔබ අපේ වසුදේව මැතිතුමා දන්නවා ඇති අපි ඒ කාලේ සටන් කරේ මෙන්න මේ කටයුත්තර තමයි. හැබැයි එදා යහපාලන ආණ්ඩුවෙන් ගැසට් එක ඇහුවේ නැහැ. 2017 නොවැම්බර් 2 වෙනිදා වෙනකන් ගැසට් එක ගැහුවේ නැහැ. ගහන්න නැතුව තමයි අවුරුත්තුවක් ඡන්දය කල් දාගත්තේ. හැබැයි අපි එහෙම කටයුත්තක් කළා නැහැ. මාගා තියෙනවා මේ සියල්ලම. ඒ නිසා ඒ ගැසට් පත්‍රයක් නොගහ එදා මැතිවරණයේ නොතියන්න මේ අද කෑ ගහන කට්ටිය මේකතු වෙලා එදා ඡන්දය කල් දැම්මා. ඒ ඡන්දය කල් දාලා මේ රටේ පළාත් පාලන ආයතන විසුරුව ඇරලා ඔහේ තියෙන ඇරියා. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියනවා පළස් සභාවට මේ ඔක්කොම එකතු වෙලා අවුරුදු 5කට කලින් පළස් සභාව ටික වහලා දාලා තියෙන්නේ. දැන් අවුරුදු 5ක් වෙනවා. ඒ කටයුත්ත අපිද කරේ මේ අය. ඒක නිසා ඒ කාලේ තමුන්නාසේ ඉන්නේ නැහැ. මොකද ඒ පාර්ලිමේන්තුව අනිත් කට්ටිය ඔක්කොම හිටියා. ඒ නිසා අපි 3-2 තමයි එහෙම කරේ. ඒක දැන් පළස් සභාව 9ක් නෑ. ඒක අපිද කරේ. අපි නෙමෙයි කරේ. ඒක කරේ ඒ අය. ඒ ඒක නිසා දැන් මේ ජනාධිපතිතුමාගේ දූර කාලයට අභියෝග කරනවා. එතුමා මහජන ඡන්දයෙන් නෙමෙයි පත් උනේ, මේ පාර්ලිමේන්තුවේ 134 දෙනෙක්ගෙන් පත් උනේ. එතුමාට පුළුවන් ද ඕන ඕන වැඩ කරන්න කියලා. මං අහනවා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මිය ගියාට පස්සේ ඩීබී විජේතුංග මැතිතුමා මේ රටේ විධායක ජනාධිපති කරේ කවුද? මෙන්න මේ පාර්ලිමේන්තුවේ. එතකොට මේ පාර්ලිමේන්තුවෙන් ඩීබී විජේතුංග මැතිතුමා අපේ විපක්ෂ නායකතුමාගේ තාත්තා මිය ගියාට පස්සේ පත් කරාට පස්සේ තමුන්නාසලා ඔක්කොම දන්නවා මේ රටේ යුද්ධයක් කරා. ඒ යුද්ධයට අනදුන්නේ දා කවුද? ඩීබී විජේතුංග මැතිතුමා. එතකොට එතුමානව මේ මේ රටේ ජනාධිපති වෙන්න මහජන ඡන්දයක් දුන්නද? මහජන ඡන්දෙන් නැතුව මේ සභාවේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් ජනාධිපති වෙච්ච එකට යුද්ධ කරන්න පුළුවන් වුණා. ඒ වෙල කාරුවත් ඇහුවද ඒ යුද්ධේ හරිද වැරදිද කියලා? අහන්න අපේ මන්තුමා.
කියන වෙලාවේ ගරු ප්‍රේමදාස මැතිතුමා නැතුණයින් පස්සේ ඊළඟ ජනාධිපති වුණේ විජේතුංග මැතිතුමානේ.
ඔව්.
ඒ ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවේ විජේතුංග මැතිතුමා කවුද?
කවුද?
ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කාලේ
ඔව්.
මේ ඩීබී විජේතුංග මැතිතුමා කවුද?
අගමැති.
හා. බොහොම ස්තුතියි.
හරි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අගමැති කවුද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අපි ජනාධිපති කේ. හරි උත්තරේ. හරි. හරි. හරිනේ. ඒක නිසා මේ අගමැති තමයි ජනාධිපති කරේ. පිටින් කාරුවක් ගෙදරින් ගෙනහලා නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ හිටිය අගමැතිතුමා ජනාධිපති කරා. එතුමාටත් අර වගේම හිමිකමක් තියෙනවා, වරප්‍රසාදයක් තියෙනවා තමන්ගේ දූර කාලේ මේ කටයුතු කරන්න.
අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට.
ඔබතුමා අය ප්‍රශ්න අහපු එකට ස්තුතියි. සා මේ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ නීතිය නෑ, අරක නෑ, මේක නෑ කියලා කියනවා. එහෙම බලයක් නෑ කියනවා. ඒ නිසා මුලසුනේ කරු සභාපතිතුමියනේ අපි කියන්නේ තමන්ගේ පැත්තට වැඩේ හරියනකොට හොඳයි. හැබැයි ඒ අය කියපු එක්කෙනා පත් වුණා නම් එයාට හොඳයි. ඒ නිසා වර්තමාන ජනාධිපතිතුමා නීතියෙන් පිට වැඩ කරොත් කියන්න. එතුමා නීතියෙන් පිට වැඩ කළා නෑ, නීතියෙන් එක්ක තමයි වැඩ කළා තියෙන්නේ. ඉතින් නීතිය පිට වැඩ කළා තියෙනවා නම් තමුන්නාසලට පුළුවන් ඒ ගැන කියන්න. ඒ නිසා අපි මේ පළාත් පාලන මැතිවරණයේ දිහා බැලුවහම මේ මැතිවරණ ක්‍රමයේ මුණසුනේ කර මන්තුමනේ පහුගිය 2018 පෙබරවාරි 10 වෙනිදා මැතිවරණ පැවැත්තුවා. මේ රටේ 151ක් ප්‍රාදේශ සභා ස්ථාපිත කරන්න බැරි වුණා මේ මැතිවරණ ක්‍රමයේ තියෙන වැරද්දක් නිසා. ඒක පුළුවන් වුණේ කොමසාරිස්වරයෙකුට ගිහිල්ලා එතන ඡන්දයක් පවත්වලා තමයි ප්‍රාදේශ සභා ස්ථාපිත කරන්න. මේක ඉස්සෙල්ලා තිබිච්ච මැතිවරණ ක්‍රමයෙන් ප්‍රාදේශ සභා එකෙන් දෙන්නත් ප්‍රාදේශ සභා පිටවන්න පුළුවන්කමක් තිබුණා. හැබැයි ඒ ක්‍රමය නැති කරලා තියෙනවා. ඒකෝ දැන් විකෘතියක් තියෙන ප්‍රාදේශ සභා වල මේ 341 බැලුවොත් ඒක 151 ගිය පාර පිටවන්න පුළුවන් වුණේ 151 බැරි වුණා. ඒක නිසා දැන් මේ අද මහා ලොකුට කැහ ගන්න අය මේ ඡන්දේ පැවැත්වුවාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එක පක්ෂයක් කීයක් මේ රටේ ප්‍රාදේශ සභා 50%කට වැඩි අරගෙන ප්‍රාදේශ සභා පිටවයිද කියලා. අවුලෙන් අවුලටපත් වෙන ක්‍රමයක් මේ ක්‍රමයේ තියෙන්නේ. මොකද අපි හොඳටම දන්නවා අපේ වාසුදේව මැතිතුමා ඉන්නේ අපේ රත්නපුරේ මහනගර සභාවේ කොට්ටාස 15යි. කොට්ටාස 11ක් පොදුජන පෙරමුණ අපි ජයග්‍රහණය කරා. හතරක් පරාදයි. පෙරදිච්ච හතර පැත්ත විපක්ෂයට 13යි. දිනපු අපිට 11ක් දින්නහම බෝනස් එකයි 12යි. නේද? මොකද වුනේ? ඒක අපිට නගර සභාව පීඩව ගන්න බැරි වුණා. නගරාධිපති අපෙන් අනිත් පැත්තෙන් උපනගරාධිපතිපත් වුණා. ලංකාවේ කීයක් එහෙම වෙලා තියෙනවද? කොහොමද මේ රටේ මහජන මතය හරියට පිළිඹු වෙනවද? දැන් කොට්ටාස වැඩියෙන් ජයග්‍රහණය කරන කොට්ටාස ජයග්‍රහණය කර පැත්තට ඒ සභාව පිහිටවන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි එහෙම බෑ. ඒකොට ඒ කොට්ටාසේ ජයග්‍රහණය කරත් මේ චන්ද්‍රකමේ අනුව විරුද්ධ පක්ෂේ, ඒ කියන්නේ පෙරදිච්ච පැත්තේ තමයි වැඩි පිරිසක් එන්නේ. ඉතින් මේකේ විකෘතියක් තියෙනවා. මම මේට ඉස්සෙල්ලත් මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේ චන්ද්‍රකමේත් එක්ක මැතිවරණයක් පැවැත්වුවාම විකෘතියක් හැමදාම සභාපතිවරු මාරු කරනවා, පරද්දනවා, ඊට පස්සේ සභාපතිවරු කරන මන්ත්‍රීවරු සල්ලි වලට ගන්නවා. මේ වගේ වැඩක් තමයි මේක වෙන්නේ. මේ කටයුත්ත මෙහෙමම තමයි මේ දැන් මේ මැතිවරණේ තියන්න වෙන්නේ. අපි ජනාධිපතිතුමා හැදුවා මේ සීමාව අඩු කරන්න. 5000ක් දක්වා දැන් 4000 5000 දක්වා හරි අඩු කරලා මේ රටේ මන්ත්‍රවරු වැඩි කියන නිසා මන්ත්‍ර ප්‍රමාණය අඩු කරන්න. ඒකටවත් ඉඩක් හම්බුනේ නැහැ. ඒක නිසා මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව අපි පනත් ටික බැලුවොත් මේ පනත් වල 90 මම මේ විරුද්ධ පක්ෂ කාගෙන් හරි අහනවා පුළුවන් නම් උත්තරයක් දෙන්න. අපි අප්‍රේල් 25 ඡන්දේ තිබ්බහම සභිකයන්ගේ දූර කාලය ආරම්භ වෙන දිනේ කිව්වද මැතිවරණ කොමසාරිස් කියලා නැහැ. දූර කාලය කිව්වද දෙන්න
නේට මැතිවරණය තිබ්බාම එතකොට අනිවාර්යයෙන්ම සභිකයන්ගේ දූර කාලය ආරම්භ වෙන දිනේ ඊට පසු දිනේ වෙන්න ඕන.
එහෙම නැහැ.
ඒ පසු දිනේ නම් කළත් නොකළත් ඒක එසේ විය යුතුයි. අර්ථකථනය අනුව.
එමෙතුමා ඔබතුමා මම පනත යනවා මං කියවන්න. මේ පනත යනවා මං කියන්නේ. මාගාව තියෙනවා මහානගර සභා ආඥා පනත. ආඥා පනතේ 10.1 මහචන්දය විසින් තෝරාපත් කර ගන්න ලබන එක් එක් සභිකයන්ගේ දූර කාලය ප්‍රථම මහචන්දේ විමසීම සම්බන්ධයෙන් වූ දින සිට මේක 9 වගන්ති යටතේ වූ නියමයන් මගින් අමාත්‍යවරයා විසින් නියම කර ලබන දිනේ අමාත්‍යවරයා නියම කළ තියෙන මේ 19 ඊට පස්සේ කියන්නේ මේකේ හැටියට ප්‍රථම මහචන්ද විමසීමෙන් පසුව පවත්වන ලබන යම් මහචන්ද විමසීම සම්බන්ධයෙන් වූ විට ඡන්ද විමසීම් පැවැත්වූ දිනයට පසුව එළමෙන ජනවාරි මාසයේ පළවෙනි දිනිය කොහොමද වැඩේ? දැන් මේ කොමසාරිස්තුමාවක කියනවාද? ඒ කියන්නේ 25 ඡන්ද තිබ්බත් ජනවාරි පළවෙනිදා ඉඳන් තමයි මේ දූර කාලය ආරම්භ වෙන්නේ. මේ 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 මම හිටපු කාලෙම නෙමෙයි 50. ගරු මන්තුමනි මේ පනත සම්මත කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා ඒකේ හරියටම කියලා තියෙනවා නම් ආයේ අධිකරණයක යන්න ඕනද? ඔබතුමා මේ මම පනත දෙන්නම් කියවලා බලන්න ඕන. ඒක නිසා නෑ මාස 6ක් දීලා තිබුණා තියාගන්න. ඒ මාස 6 තියන්න ඕනේ. ඒක නිසා ගරු ආයෙ කරන්න කියලා කවද කියන්නේ? ගරු මන්තුමනි මම කියන්නේ මැතිවරණ කොමිසම් සභාව තමන්ගේ හිතුමතේ කටයුතු කරන්න බෑ ස්වාධීන මැතිවරණ කොමිසමක්. හැබැයි හිටපු මැතිවරණ කොමසාරිස්තුමා එදා හිටපු ඇමතිවරයත් එක්ක සාකච්ඡා කරලා ගැසට් 3ක් වෙනස් කරගෙන තියෙනවා. එතකොට මේ තියෙන මාගාව නොවැම්බර් 2017 නොවැම්බර් 2 වෙනිදා ගැසට් එකක්
ගන්නවා. විනාඩි 2ක කාලයක් තියෙනවා ගරු එමෙතුමා.
පෙබරවාරි 15 කියලා. පෙබරවාරි 15 වෙනිදා පිහිටුව ගන්න බැරි වුණා. ආපහු පෙබරවාරි 15 එකක් ගන්නවා මාර්තු 5 කියලා. මාර්තු 15ක් බැරි වුණා. ඊට පස්සේ එතුමා අවසාන වශයෙන් ගැසට් එකක් ගන්නවා මාර්තු 20 කියලා. ඒ එකඟතාවයෙන් කරපු වැඩක්. එතකොට මේ එකඟතාවයෙන් කරන්න ඕන වැඩ හිතුමතේ කරලා හිටන් කියනවා අපි මෙහෙමයි කියලා. ඒක නිසා ගරු මන්ත්‍රීනි මම කියන්නේ එන්න කතා කරන්න එපා. කතා කරන්න හරි මොකක්වත් නැහැ. ඒගොල්ලෝ තීන්දුවක් අරගෙන හිටන් කටයුතු කරන්නේ. ඒක නිසා ඔබතුමාට අපි කියනවා මේ මැතිවරණය පවත්වන්න අපේ පළාත් පාලන අමාත්‍යංශ පැත්තෙන් අපි ඒ අවශ්‍ය සහයෝගය ලැබලා දීලා තියෙනවා. ඒ සහයෝගයත් එක්ක ඒ මැතිවරණය පවත්වන්න කිසිම බාධාවක් අපේ අමාත්‍යංශ පැත්තෙන් අපි කරලා නැහැ. අපි ඒගොල්ලන්ගේ ඉස්සෙල්ලත් ඇහුවා මේ 6 මාසයක් කාලයක් දීලා තියෙන්නේ ප්‍රශ්න විසඳගෙන වැඩ කටයුතු කරගන්න. ප්‍රශ්න විසඳගන්න තිබිච්ච කාලේ 6 මාසයක් දීලා තිබුණා. ඉතින් ඒ කාලය තුල හරියට මේ වැඩේ කරගත්තා නම් ගිය අවුරුද්දේ තමයි දිනේ තිබුණේ. එතකොට ගිය අවුරුද්දේ අවසන් වෙනකොට ඒ වැඩේ කරගන්නත් තිබුණා උනම්. හැබැයි කරගෙන නැහැ. ඒ නිසා දැන් රජයේ පැත්තටයි අපේ පැත්තටයි මේක කියනවා වගේම මේ කිසි කෙනෙක් එහෙනම් අහන්න බැරිය ඔබතුමාලට මේ නීතියෙන් බලය හම්බෙච්ච වෙලේ මේ 6 මාසයක් ඒක මේකෙම තියෙනවා ඒ හම්බෙච්ච වෙලේ මේ කටයුත්ත කරන්න තිබුණා. ඒ නිසා අපි කිසිම බාධාවක් මැතිවරණ කොමිසමට ස්වාධීන මැතිවරණ කොමිසමට කරලා නැහැ. අපි ඉල්ලීමක් කරන්නේ හැබැයි කාටත් සාධාරණ මැතිවරණයක් තියෙන්න ඕනේ. මේ රුපියල් 20ක් කතාවක් කියනවා. අද තමුන්නාසල බලන්නකො රැස්වීමකට වියදම් කරන මුදල 60%යි වියදම් කරන්න පුළුවන්. කොයි කොට්ටාසේද අපේක්ෂක 100 මේ රුපියල් 20කින් ඡන්ද කරන්නේ? දැන් අපි අහනවා
මුතුමගේ කාලය අවසන් කරගෙන මුතුම
කොයි දේශපාලන පක්ෂෙද්ද මෙන්න මෙච්චරයි ඒ දේශපාලන පක්ෂයට කියලා හිටන් කියලා තියනවද? නෑ. මේ රටේ සෑම ප්‍රාදේශ සභාවකටම මුදල, ඒ කියන්නේ දැන් මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ පක්ෂේ ලංකාවේ හැම ප්‍රාදේශ සභාවකටම අපේක්ෂක ඉදිරිපත් කළා නෑ. සියලුම ඡන්ද ගාණෙන් 100 අර රුපියල් 20ෙන් වැඩි කළා 60%ක් අපිට ගත්ත හැකිද? අපිට ගන්න බෑ. එතකොට මේ රටේ ජනතාව දැනගන්න ඕනේ මේ දේශපාලන පක්ෂයකට මේ මැතිවරණයට වීදම් ගන්න පුළුවන් කීයද කියලා. එහෙම කියලා තියනවද? කිසිම අපේක්ෂකෙක් ගමේ මිනිස්සු දන්නවද මේ අපේක්ෂකට වීදම් ගන්න පුළුවන් ගාන? හැබැයි එහෙම එකක් නැහැ. ඒක කියනවා ඒ කොට්ටාසේ ඡන්දදායකයන්ගෙන් වැඩි කරගෙන ගණන් හදා ගන්න කියලා. ඒක තමයි කියන්නේ. එතකොට දැන් මේ දේශපාලන පක්ෂ විශාල මුදලක් වැය කරනවා. අඩුම ගන්න නිශ්චිත ගාණක් ලංකාවේ කියනවා නම් මෙන්න මේ පක්ෂෙට මෙච්චරයි කියලා කාට හරි හොයලා බලන්න පුළුවන්. මේ පක්ෂෙට වීදම් ගන්න මෙච්චරයි කියලා ඊට වඩා වීදම් කරනවා කියලා හැඟීමක්වත් එනවා. එහෙම හේකුත් නැහැ. ඒක නිසා මේ 50 සම්මත කරලා තියෙනවා. මේ මුදල වැඩි මුදලක් වැය කරන එක
අවසන් කරන්න කරවෙමු තුමා.
හැබැයි ඒක අද ක්‍රියාත්මක වෙනවද කියලා ඇහුවොත් එහෙම ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි මැතිවරණ කොමිෂමට අපි කියන්නේ ස්වාධීන සාධාරණ මැතිවරණ පවත් ගන්න රජයේ පැත්තෙන් අපේ පැත්තෙන් අපේ අමාත්‍යංශයෙන් ඒකට කිසිම බාධාවක් නැහැ. අපි කැමති මේ මැතිවරණේ තියලා හිටන් අපට තමයි මේක වැඩිම ආවාසිය වෙන්නේ. 233ක් සභාපතිවරු ඉන්නේ අපේ, වැඩිම මන්ත්‍රීවරු ගණක් ඉන්නේ අපේ. එතකොට ඒ කට්ටිය ගෙදර යවන්න අපි කැමති නැහැ. ආයේ අපි ඒගොල්ලෝ ජයග්‍රහණය කළා එතන ඉඳවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක කරන්න අපි කටයුතු කරනවා කියමේ මනින්න ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු විනෝ නවරත්න මෙතුමා. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ගෞරව தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, ஒரு ஜனநாயக நாட்டிலே ஜனநாயகம் மரணிக்காது உயிர் துடிப்புடனும் இயக்கத்துடனும் இயங்கிக் கொண்டிருக்கின்றதா என்பதை அளவிட்டு காட்டும் குறிகாட்டியே தேர்தலாகும். அதாவது மக்களுக்கான வாக்குரிமை. அரசியலமைப்பு ஏற்பாடுகளுக்கு உட்பட்ட வகையில் குறிப்பிட்ட காலத்துக்குள் குறிப்பிட்ட தேர்தல் நடைபெறுமாக இருந்தால் இந்த நாட்டில் ஜனநாயகம் உயிர் துடிப்புடன் இயங்குவதாக நாம் கருதலாம். அது ஜனாதிபதி தேர்தலோ, பாராளுமன்ற தேர்தலோ, மாகாண சபை தேர்தலோ, அல்லது உள்ளூராட்சி சபை தேர்தல்களோ, எந்த தேர்தல்களாக இருந்தாலும் அந்த நேரத்தில் அதற்குரிய தேர்தல்கள் நடைபெற வேண்டும். அப்போதுதான் ஆட்சியாளர்களும் தமது ஆட்சி தொடர்பான மக்களது கருத்தொருமைப்பினை அல்லது கருத்து முரண்பாடுகளை அறிந்து கொள்ள முடியும். அரசு சொல்லும் செல்நறி சரியானதா அல்லது அரசு மக்களுக்கு வழங்கிய ஆணைக்கு முரணாக மக்களது எதிர்பார்ப்புகளுக்கு எதிராக சர்வாதிகார போக்கில் செல்கின்றதா என்பதை வெளிப்படுத்தும் ஒரு சமிக்ஞை ஒலியாக தேர்தல்களை அமைகின்றன. அரசின் செயற்பாடு தொடர்பாக சிவப்பு ஒளியா, மஞ்சள் ஒளியா, பச்சை ஒளியா மக்கள் காட்டுகின்றார்கள் என்பதை அறிய தேர்தல்களே சக்க சான்றுகளாகும். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, மக்களுடைய விருப்புக்கு மாறாக நமது நாட்டில் அரசியலமைப்புக்கு முரணாக நடைபெற வேண்டிய தேர்தல்கள் அரசாங்கத்தின் தோல்வி அடைந்து விடுவோமா என்ற பயத்தின் காரணமாக தேர்தல்கள் உரிய காலத்தில் நடைபெறாமல் ஒத்திவைக்கப்படுகின்றன. அரசியலமைப்பின் வாசகங்கள் ஆட்சியாளர்களின் வசதிக்கேற்ப பொருள் கோடல் செய்யப்பட்டு தேர்தல்கள் ஒத்திவைக்கப்பட்டது நமது நாட்டின் ஜனநாயக பெருமையாகும். இத்தனைக்கும் நமது நாடு தெற்காசியாவில், தென்கிழக்கு ஆசியாவில் இந்தியாவுக்கு அடுத்ததாக பாராளுமன்ற ஜனநாயக பாரம்பரிய பெருமை மிகு நாடாக சொல்லப்படுகின்றது. இத்தகைய பெருமை நமது ஆட்சியாளர்களின் சுயநலத்துக்கான இவர்களது சுயநல அரசியலுக்காக வீணடிக்கப்பட வேண்டுமா என்ற இந்த உயரிய சபையிலே உரத்து கேட்க விரும்புகின்றேன். எனது இந்த வினாவானது ஆட்சியாளர்களை மட்டும் நோக்கியதில்லை. எதிர்கட்சி தலைவர் உட்பட ஜனநாயக படுகொலைக்கு ஆதரவளித்து இன்று ஜனநாயக காவலர்கள் போல தம்மை காட்சிப்படுத்தும் பொதுஜன பெருமன கட்சியிலிருந்து பிரிந்து வந்த சட்டப்பேராசிரியர் ஜி எல் பீரிஸ் உட்பட விமல் வீரவன்ச, உதய கம்பின்பல, தள சலக பெருமை உட்பட குழுவினரிடமும் நான் கேட்கின்றேன். உண்மையில் நீங்கள் ஜனநாயக காவலர்களா அல்லது பதவி ஆசை கொண்ட சுயநல அரசியல்வாதிகளா? இன்றைய அரசியல் சூழ்நிலையில் இன்றைய நாட்டின் பொருளாதார இக்கட்டு நிலையில் கிடைப்பது லாபம் என்று உள்ளூராட்சி தேர்தலில் வெற்றி கொடி நாட்டுவோம் என்ற சுயநல அரசியலுக்காக உள்ளூராட்சி தேர்தல் பற்றி இங்கு உரத்து நீங்கள் உரைக்கின்றீர்களே தவிர நீங்கள் ஜனநாயகத்தின் பால் கொண்ட அக்கறையில் இவற்றை கூறவில்லை. உண்மையில் உங்களுக்கு ஜனநாயகத்தின் பால் அக்கறை இருக்குமாக இருந்தால் உள்ளூராட்சி தேர்தல் வேண்டும் என்பதற்காக மாகாண சபை தேர்தல் தொடர்பாக உங்களது கருத்துக்களை நீங்கள் முன்வைத்திருக்க வேண்டும். சுமார் 5-6 வருடங்கள் காலமாக இழுத்தடிக்கப்பட்டுக் கொண்டிருக்கும் மாகாண சபை தேர்தல் தொடர்பாக மௌனம் காத்த நீங்கள் உங்கள் அரசியல் இருப்பை தக்க வைத்துக் கொள்ள உள்ளூராட்சி தேர்தல்களை துருப்புச் சீட்டாக பிடிக்கின்றீர்கள். அரசாங்கத்தின் பலவீனத்தை பயன்படுத்தி உங்கள் பதவி ஆசையினை அடைய நினைப்பது அப்பட்டமான ஒரு பச்சோந்தித்தனமாகவே நினைக்க தோன்றுகின்றது. ஆனால் தமிழ் தேசிய கூட்டமைப்பினராகிய நாங்கள் இந்த தேர்தல் தொடர்பாக பேசுவது எமது நாட்டின் ஜனநாயக பெருமை காப்பாற்றப்பட வேண்டும் என்றும் அரசாங்கத்தின் அராஜகம் தோற்கடிக்கப்பட வேண்டும் என்பதாகும். இத்தனைக்கும் நாட்டில் சுயாதீன ஆணைக்குழுக்கள் உருவாக வேண்டும் என்று உரத்து உரைத்தவர் இன்றைய எமது ஜனாதிபதி அவர்களாகும். ஆனால் இன்று அவரே சுயாதீன ஆணைக்குழுக்களின் செயற்பாடுகளை காலில் போட்டு மிதிக்கின்றார் என்றே நாம் கருதுகின்றோம். அரசியல் மூதறிஞர் மொன்டெஸ்கியூ அவர்கள் கூறிய வலு வேறாக்கல் தத்துவம் நமது நாட்டில் வலுவிழந்து நிறைவேற்று அதிகாரத்தினால் கபலீகரம் செய்யப்படும் நிலை உள்ளது. நிறைவேற்று அதிகாரம் என்று சட்டவாக்க சட்ட நிர்வாக துறைகளை ஆக்கிரமித்திருக்கின்றது. எமது துயரம் சந்தேகம் என்னவெனில் பாராளுமன்ற ஜனநாயகம் பற்றி எமது பாராளுமன்றத்திலே பாடர் வகுப்பு மாணவர்களுக்கு வகுப்பு எடுப்பது போல உரையாற்றிய ஜனாதிபதி அவர்களே எமது நாட்டின் அரசியல் அமைப்பையும் எமது நாட்டு பாரம்பரிய பாராளுமன்ற சம்பிரதாயங்களையும் மீறமையை காணக்கூடியதாக இருக்கின்றது. உள்ளூராட்சி சபை தேர்தலுக்கு முன்பாக நடைபெற்றிருக்க வேண்டிய மாகாண சபை தேர்தலாகும். மாகாண சபை தேர்தலுக்கு முன்பே உள்ளூராட்சி தேர்தல் நடைபெற்றிருக்க வேண்டும், அது மறுக்கப்பட்டிருக்கின்றது. சுயாதீன ஆணைக்குழு தொடர்பாக நான் கூற விளைவது எங்கள் சுயாதீன தேர்தல் ஆணைக்குழுவும் அரசியலமைப்புக்கு தமக்கு வழங்கிய அதிகாரங்களுக்கு உட்பட்டு நாட்டின் ஜனநாயக பாரம்பரியத்தை காப்பாற்றுவதை விட எமது நாட்டின் மூன்றாந்தர அரசியல்வாதிகளுக்கு இணையாக நடந்து கொள்ளும் நிலையினை நான் காண்கின்றேன். சுயாதீன ஆணைக்குழுவுக்கான அதிகாரம் எமது நாட்டின் அரசியலமைப்பின் ஊடாக சரியான முறையில் வரையறுக்கப்பட்டுள்ளது. ஆனால் ஆணைக்குழுவின் தலைவரும் அதன் அங்கத்தவர்களும் நடந்து கொள்ளும் முறையானது நிறைவேற்று அதிகாரத்துக்கு மாத்திரம் சவால் விடுவதாக இல்லை, எமது அரசியலமைப்பினை சவாலுக்குட்படுத்துவதாக அமைந்திருக்கின்றது. பொருளாதார சுமைகளுக்கு மத்தியில் பொதுமக்கள் வரிப்பணத்தில் இயங்குகின்ற சுயாதீன தேர்தல் ஆணைக்குழு சரியான சந்தர்ப்பத்தில் சரியான முறையில் இயங்காமல் உரிய நேரத்தில் தமது பதவியினை ராஜினாமா செய்து எமது நாட்டில் ஜனநாயக பாரம்பரியத்தை கேலிக்குள்ளாக்கிய கேவலமான நிலையை நாங்கள் மிகவும் வன்மையாக கண்டிக்கின்றோம்.
Remember, you have 2 more minutes.
Yes. நேற்று முன்தினமும் பல்கலைக்கழக மாணவர்களினால் ஒழுங்கு செய்யப்பட்ட போராட்டத்திலே இந்த அரசுக்கு எதிராக ஜனநாயக ரீதியிலே அகிம்சை ரீதியிலே கொழும்பு பல்கலைக்கழக மாணவர்கள் அதேபோன்று கழனி பல்கலைக்கழக மாணவர்கள் நடத்திய போராட்டத்தை இந்த அரச படையினர் குண்டர் படையினர் திட்டமிட்ட வகையிலே தண்ணீர் தாரை மூலமாகவும் அதேபோல் கண்ணீர் புகைக்குண்டுகள் மூலமாகவும் அவர்கள் தாக்குதல் மேற்கொள்ளப்பட்டிருக்கின்றார்கள். அவர்கள் அகிம்சை ரீதியாக இந்த தற்பொழுதைய இந்த விலையேற்றங்களுக்கு எதிராக அரசாங்கத்தினுடைய அராஜக நடவடிக்கைகளுக்கு எதிராக போராடி கொண்டிருக்கின்றார்கள் மாணவர்கள். மாணவர்கள் மட்டுமல்ல இங்கே ஏனையவர்கள். ஆனால் அந்த போராளிகளை பார்த்து இந்த அரசாங்கம் சொல்வது என்னவென்று சொன்னால் அவர்கள் பயங்கரவாதிகள். நேற்றைய தினம் கூட இங்கே பேசிய அமைச்சர் அவர்கள் அரசியல் கட்சிகளைச் சேர்ந்த பயங்கரவாதிகள் என்று கூறுகின்றார்கள். உண்மையிலே பல்கலைக்கழக மாணவர்களை இதுதான் நடந்தது. எங்களுடைய விடுதலை போராட்டம் தமிழ் மக்களினுடைய விடுதலை போராட்டமும் ஆரம்ப காலங்களிலே பல்கலைக்கழக மாணவர்களினுடைய கல்வியிலே கைவற்றதன் காரணமாகத்தான் அவர்கள் திட்டமிட்டு பழிவாங்கியதன் காரணமாக அதாவது தரப்படுத்தல் என்ற ஒரு புதிய கொள்கையை கொண்டு வந்து சிறுபான்மை இனத்தினர்கள் குறிப்பாக வடகிழக்கை சேர்ந்த எங்களுடைய தமிழ் மாணவர்கள் பல்கலைக்கழக படிப்பினை கல்வியை தொடர முடியாத அவர்களுக்கு பழிவாங்கும் நோக்கோடு செயல்பட்டதன் காரணமாக அவர்கள் அனைவரும் விடுதலைக்காக ஆயுதமேந்தி போராடிய ஒரு காலகட்டத்தை 70 ஆம் ஆண்டு வாக்கிலே அந்த விடயங்களை நான் இங்கே ஞாபகப்படுத்த விரும்புகின்றேன். அதே போல்தான் மீண்டும் ஒரு போராட்டம், இந்த பயங்கரவாதிகளாக நீங்கள் இந்த அரசாங்கம் அவர்களை சித்தரிக்குமாக இருந்தால், இந்த போராட்டக்காரர்கள் அது அரசியலுக்காக அவர்கள் அவர்கள் வேண்டுமென்று நீங்கள் அரசியலுக்காக அவர் அந்த பல்கலைக்கழக மாணவர்களை அல்லது அவர்களை கட்சி சார்ந்து நீங்கள் அவர்களை முத்திரை குத்தினாலும் கூட, அவர்கள் ஏதோ இந்த மக்களினுடைய சுதந்திரத்திற்காக, இந்த நாட்டினுடைய நலனுக்காக, இந்த நாட்டிலும் மக்கள் எதிர்நோக்குகின்ற பிரச்சனைகளை, நெருக்கடிகளில் இருந்து இந்த அரசாங்கம் மக்களை மீட்டெடுக்க வேண்டும் என்பதற்காக அவர் உண்மையான ஒரு போராட்டத்தில் ஈடுபடுகின்ற பொழுது, நீங்கள் அந்த போராளிகளை, அவர்கள் யார், பொதுமக்களாக இருக்கலாம், பல்கலைக்கழக மாணவர்களாக இருக்கலாம், அவர்களை பார்த்து நீங்கள் பயங்கரவாதிகள் என்று சொன்னால் நிச்சயமாக அவர்களுடைய போராட்டத்தினுடைய பாதை திசை திருப்பப்படும். உங்களுக்கு அவர்கள் அகிம்சை வழியிலே அவர்களுடைய போராட்டத்திற்கு ஒரு முடிவில்லை என்று சொன்னால், விடிவில்லை என்று சொன்னால், நிச்சயமாக அவர்களும் மக்களும் இணைந்து போராட்டத்தினுடைய பாதையை அவர்கள் மாற்றியமைத்து நிச்சயமாக அவர்கள் தங்களுடைய அந்த நோக்கங்கள் நிறைவேற்றும் வரைக்கும் அவர்கள் போராடுவார்கள். ஆனால் அதை உங்களால் தடுக்க முடியாது போய்விடும். அதனுடைய விளைவுகள் மிகவும் பாரதூரமானதாக இருக்கும் என்று இந்த அரசாங்கத்தை எச்சரித்து நிறைவு செய்கின்றேன். நன்றி, வணக்கம்.
மமஸ்தி கரு ரஞ்சித் சிம்ல பிட்டி அமத்துமா ஒபுத்துமாட்ட மினித்து விசி நமேக காலையாக தேனும்
மமஸ்துதி கரு சபாபத்துமேனி விசேஷமாத சபாவு கால்தபி விவாதே கரு ரஞ்சித் மந்தும பண்டார் மதித்துமா இதில் பத்கல மேக்கே மே காரணம் ஹத்தராக கேனோ கரு சபாபத்துமேனி එකක පළවෙනි කාරණාව රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබූ අවස්ථාව අවහිර කරමින් පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම ආණ්ඩුවේ උත්සාහය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම කියලා චෝදනාවක්. ආයත එකක් කියනවා දීර්ඝ කාලයක් විදුලි බලය පප්පාදුව සිදු කිරීම හේතුවෙන් ජනතාව අතිමහත් අපහසුතාවයකට පත් වෙමින් තිබූ වකවානුවක රජය විසින් හදිසියේ විදුලි බිල ඉතා ඉහළ අගයකින් වැඩි කිරීම. තුන්වෙනි චෝදනාව කියන්නේ මේ යෝජනා නමුත් චෝදනා විදිහට දාලා තින්නේ වෘත්තිකයන් මත දැඩි බලපෑමක් ඇති කරමින් අසාධාරණ බදු ප්‍රතිපත්තියක්. දිනෙන් දින ඉහළ යන හතර වෙනි එක ජීවන වේදභාමයේ ජනතාව වෙත බඩු ගැසීමෙන් විදුලි බිල ඉහළ ප්‍රමාණයක ඉහළ හේතුවෙන් ජනතාව හැමතිම අපේක්ෂා බංගත්තට. මේක මේ ඉතාම මේ පරස්පර යෝජනා. මේක එක පැත්තකින් යෝජනා කරනවා සභාපතිතුමියනි අපිට ආදායම් ගන්න කියලා. ආදායම් ගන්න එපා කියලා. තවත් පැත්තකින් කියලා වියදම් කරන්න කියලා. දැන් මැතිවරණේ කල් දානවා කියලා අපිට මැතිවරණේ කල් දාන්න කිසි උවමනාවක් නැහැ. මහා භාණ්ඩාගාරයේ රජය පෙන්ලා දෙන්නේ මේ වෙලාවේ තියෙන ආදායම සහ වියදම් පෙළ ගැස්මේ ප්‍රමුඛතාවය සකස් කිරීමේ අවශ්‍යතාවය අපි සවිර පෙන්ලා දුන්නේත් ඒකයි. හැබැයි දැන් ඒක අනිත් පැත්ත කතා කරනවා. අපිට වියදම් කරන්න කියනවා. ඊළඟට කියන දැයි විදුලි බිල වැඩි කරන්න සිද්ධ වුණේ ඊයේ අමාත්‍යතුමා පැහැදිලිව පෙන්වා දුන්නා. ලාභාලාභ නොලබන තත්ත්වයකට හරි විදුලි බල මණ්ඩලෙ ගේන්න. දැන් මේක බිල අඩු කරන්න නම් තියෙන්නේ භාණ්ඩාගාර විශ්ේ මේක මේ වියදම දරා ගන්න ඕනේ. මෙතෙක් දරුවේ මෙතෙක් උනේ සිද්ධිය. දැන් එතනින් කියනවා ආයෙත් දෙම 1යි 2යි 2ම කියන්නේ වියදම් කරන්න. තුන්වෙනි එකේදී කියනවා අසාධාරණ බදු ප්‍රතිපත්තියක්. ආදායම හොයන්නත් තහනම්. හතරවෙනි එකේදී කියනවා ආයෙත් අර බදු ගහමින් කරනවා. ඉතින් මේක ඊටාම පරස්පර මේ මම මේ කියන්න උත්සාහ කරේ ගරු සභාපතිතුමනි තාමත් සාම්ප්‍රදායික විපක්ෂයේ වගකීමෙන් අපේ විපක්ෂයට මිදෙන්න ලැබිලා නැහැ. ඒකයි කනගාටුව. මේ ඉතාම අසීරුවටපත් වුණු ආර්ථිකයේ ඉඳලා අපි උඩට යන්න උත්සාහ කරන මොහොතක මේ සාම්ප්‍රදායික විපක්ෂයේ ක්‍රියාවලියද මේ රටේ ජනතාව විපක්ෂයෙන් බලාපොරොත්තු වෙන කියන ප්‍රශ්න තමයි මට අහන්න තියෙන්නේ. ඊට වඩා වෙනස් දැක්මක් වෙනස් ආකල්පයක් මේ විපක්ෂය මේ වෙලාවේ වෙනත් ආකල්පයකට ආරූඪ විය යුතුයි මේ රට ඉහළට යන්න නම්. ඒක මේ ඉතාම පැහැදිලිව මේ සභාව කල්තේ මේ යෝජනාව තුළින් පෙන්වා දෙනවා. මේ රටේ විපක්ෂයට කිසිසේත්ම මේ රටට ගැළපෙන මේ අභියෝගයට අභියෝගේ බාර ගන්නා විපක්ෂයක් වෙන්න බෑ. තාමත් අර සාම්ප්‍රදායික විපක්ෂයේ භූමිකාවම තමයි මේගොල්ලෝ රඟපාන්නේ කියන එක. ඒක ඊටාම පැහැදිලි වෙන සාක්ෂියක් තමයි මේ සභාව කාලේ මේ යෝජනාවේ තියෙන කාරණා හතර. ගරු සභාපතිතුමනි, රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණයක් කියන්නේ ඊටාමත් වැදගත් කියන එක අපි දන්නවා. අපි සියලු දෙනා මැතිවරණයකින් මෙතෙන්ට ආපු කණ්ඩායම. ඒ වගේම අපේ රටේ අපි සර්වජන ඡන්ද බලයේ හොඳ උරුමකාරයෝ. අපි ආසියාවේ ප්‍රථමයෙන්ම මහමැතිවරණයක් පවත්වපු රට 1947. ඉන්දියාවත් අපිට වැඩිය අවුරුදු 4කට පස්සේ 1951 තමයි ලෝකසභාව පත්කරන මැතිවරණයක් පවත්වලා තියෙන්නේ. ඉතින් එහි වැදගත්කම අපි දන්නවා. හැබැයි මේ 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 අවස්ථාවේ මැතිවරණ ගැන කතා කරනකොට මම කැමති මේ සභාවට කාරණා දෙකක් එක කතා කරන්න. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ අධිකාරියන් ගණනාවක් මේ රටේ තියෙන ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන ඔයාදී වශයෙන්. දැන් 2019 20ට අපි ගියොත් අද මේ කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම ඵලය ජනතාවගේ දැඩි කැමැත්තෙන් ජනාධිපතිවරයෙක් පත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 69,24,255 ඡන්ද ගත්තා. 52.25% භාවිතාව ඡන්ද ප්‍රමාණය. දෙවෙනියට ගත්ත සජිත් ප්‍රේමදාස මැතිතුමා ගත්තේ 55,64,239 41% ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 10%කටත් වැඩි වෙනසක් අඩුයි. මේ අනුර කුමාර මැතිතුමා ගත්තේ 418,553 3.1%. ඉතා විශාල මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා කැමැත්තකින් පත් වුණු ජනාධිපතිවරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම ඉන්පස්සේ අවුරුදු දෙපාර්තුපු මහා මැතිවරණයට අපි ගියොත් ගරු සභාපතිතුමියනි, ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ඡන්ද ගත්ත 68,53,690ක් මේ 225න් 128ක් ඡන්දෙන් පත් වුණා. ජාතික ලැයිස්තුවෙන් 17ක් පත් වුණා. 145 දෙනෙක් එකම ලකුණ යටතේ එකම පක්ෂයෙන් එකම කණ්ඩායමෙන් පත්වෙච්චි ඉතා දැවැන්ත ජනතා කැමැත්තා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්කෙනෙක් අත ලකුණ යටතේ පත් වුණා. තවත් පිරිස් මේ මහා බලවේගයත් එක්ක එකතු වුණාම පාර්ලිමේන්තුව තුළ ගොඩ නැගුණා 3-2 බලයක් සහිත පාර්ලිමේන්තුවක්. මං කියන්න උත්සාහ කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම ශක්තිමත් ජන වරමකින් ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් පත් වුණා. හැබැයි අවුරුදු කීපයක් යනකොට ඇතිවෙච්චි ආර්ථිකමය අභියෝග විසින් මේ සියල්ල සුණු විසුණු කරලා දැම්මා. ජනාධිපතිවරයාට යන්න සිද්ධ වුණා, පාර්ලිමේන්තුව අගමැතිවරයා ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා, කැබිනට් මණ්ඩලය තව මොහොතකින් මේ පාර්ලිමේන්තුව කිසිම සංවිධානාත්මක භාවයකින් තොර කණ්ඩායමක් අතර පත් වෙනවා. එවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ ආර්ථිකමය අභියෝගත් එක්ක පෙළ ගැහුණු ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදය සුණු විසුණු කළද තමන්ගේ කැමැත්ත තමන් විසින් පත් කර බල අධිකාරය. තාමත් අපි ඉන්නේ සුන්බුන් මත සභාපතිතුමියනි. ඒ සුන්බුන් සම්පූර්ණ ඉවත් වෙලා නැහැ. අපි සුන්බුන් ඈත්මෑත් කරමින් නැගිටින්න හදන මොහොතමේ මෙන්න මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීමේ දැඩි අවශ්‍යතාවයක් යෙදෙනවද කියන එක තමයි අපි තර්කානුකූලව බලන්න ඕනේ. තාම සුන්බුන් මත ඉන්නේ. අර මහා ජනතා කැමැත්තෙන් පත්තුණු බල අධිකාරයන් සුණු විසුණු වෙච්චි සුන්බුන් මත ඉඳගෙන තමයි අපි මේ කතා කරන්නේ. මේ ගැන අපි මේ රටේ සමස්ත ජනතාවට මේ අවශ්‍යතාවය තියෙනවද කියන එක ගැන අපි ගැඹුරින් කතා කළ යුතුයි ගරු සභාපතිතුමියනි. ඒ වගේම මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යංශයේ කොයි වෙලාවකවත් උත්සාහ කරන්නේ නැහැ මේ මැතිවරණයක් එපා කියන්න. හැබැයි අපිට තියෙන මහා ආර්ථික අභියෝග මැද්දේ අපේ තියෙන දැවැන්ත මූල්‍ය කළමනාකරණය තුළ තමයි අර කිලෝමීටර 45 පෝලිං ටිකද නැත්තේ. මෙන්න මේක ආරක්ෂා කරගන්න විතරක් අපි හැමතැනම කතා කරනවා. දැන් අපි බැලුවොත් 20-22 අපේ ආදායම් සහ වියදම, අපේ ආදායම රුපියල් බිලියන 1,958යි. අපේ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම බිලියන 2,123යි මේ පහුගිය වර්ෂයේ. අපේ ණය සහ පොලී ගෙවීම බිලියන 2,893යි. වෙනස කොච්චරද? ආදායම සහ වියදම් අතර වෙනස බිලියන 3,058යි. 1,958ක් හොයපු අපි වියදම් කරන්න වෙලා තියෙනවා 2,123 සහ ණය ගෙවන්න 2,893. 3,058ක් අපිට මදි. අපි හොඳ ආර්ථික කළමනාකරණයක් කරපු නිසා තමයි සභාපතිතුමියනි අද මේ පෝලිං ටික දකින්නේ නැත්තේ. මිනිසුන්ගේ අර මහා දුක යම් ප්‍රමාණයකට නිමිලා. අපි ගත්තොත් මේ ළඟම කාලේ මේ 2023 ජනවාරි 1 සිට පෙබරවාරි 20 දක්වා කාලය තුළ අපේ ආදායම රුපියල් බිලියන 422යි. අපේ වියදම පුනරාවර්තන සහ ප්‍රාග්ධන රුපියල් බිලියන 296යි. ණය ගෙවීම සහ පොලිය බිලියන 608යි. වෙනස බිලියන 482යි. 422ක් හොයන අපේ වියදම් ටික ගියාම වෙනස විතරක් තියෙනවා. අපි අලුතෙන් හොයන්න වෙලා තියෙනවා ආදායමක් නැතුව බිලියන 482ක්. මෙන්න මේ අභියෝගය ගැන තමයි මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ අපි නිතරම කතා කරන්නේ. මේ දවස් 15 ගැන මම ඔබතුමියට ගරු සභාපතිතුමිය කිව්වොත් මේ මාර්තු මාසේ මුල් දින 15 අපිට තියෙනවා මේ අනුපිළිවෙලින් කරන්න අපි විශ්‍රාම වැටුප 10,26,000යි. සමෘද්ධිහා ආබාධිත දීමනාව මේවා කල් දාන්න බෑ. 10,05,000යි. පෙළපොත් සඳහා පාසල් ළමුන්ට පෙළපොත් සඳහා අත්තිකාරම 1,10,000යි. වී මිලදී ගන්න වී ගොවිය විකුණ ගන්න බෑ කියලා ඉන්නවා පවුල් ලක්ෂ 28ක් මූලික අවශ්‍යතා සඳහා ආහාර ආධාරයක් කියලානවා. මිලියන 1200යි. වැටුප් ප්‍රතිකාරම මිලියන 4000යි. දැන් අපිට ඊළඟට 15 වෙනිදා වෙනකොට මිලියන 93000ක් හොයන්න ඕනේ මොනවටද? රාජ්‍ය සේවක වැටුප සඳහා. පොඩි ඉඩක් තියෙනවා. මේ ඉඩ අපි දැන් මොකද්ද ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ? අපි පහුගිය ජූලි වෙනකොට මිලියන 22000ක් පොහොර ගත්ත අයට ගෙවන්න තිබුණා. මේ ගොවින්ට පොහොර දුන්න අයට. ඒකෙන් අපි 10000ක් ගෙවලා මිලියන තව 12000ක් තියෙනවා. මේ 12000 මේ දවස් කීපයේ ගෙව්වේ නැත්තම් අර යල කන්නේට පොහොර ගන්න බලා ඉන්න ගොවියට පොහොර හම්බ වෙන්නේ නැහැ. මේව තමයි අපේ තියෙන අභියෝග. මේව තමයි අපේ ප්‍රමුඛතා ලේඛනයේ තියෙන ගරු සභාපතිතුමනි. අපි කතා කරන්නේ මෙව්ව ගැන. වෙනත් මේ මැතිවරණයක් එපා කියනවත් නෙමෙයි, ජනතාවගේ එදිනදා ජන ජීවිතය ආරක්ෂා කිරීමේ වගකීමක් රජයටත් මුදල් අමාත්‍යංශයටත් මහා භාණ්ඩාගාරයට මුදල් අමාත්‍යවරයාට තියෙනවා. දැන් මේ මම දැක්කා අපේ විපක්ෂ නායකතුමා එහෙම කියනවා, ඇයි මේ අනුමත වෙච්ච බිලියන් 10ක් ඡන්දෙට අනුමත වෙලා තියෙනවා, ඇයි මේක දෙන්නේ නැත්තේ? මුදල් මෙච්චර අච්චු ගහලා තියෙන මුදල් අච්චු ගහන්නේ ගරු සභාපතිතුමනි, අපි අච්චු ගහව තමයි ගිය අවුරුද්දේ. හැබැයි අච්චු ගහ මුදල් එකක්වත් අපි මේ සංසරණයට යෙදුවේ නැහැ. ඒක නිසා තමයි 95%ක් වෙච්ච ආහාර උද්ධමනයේ අද 54%ක් තියෙන්නේ. 70%ක් වෙච්ච සාමාන්‍ය උද්ධමනයේ 50%ට ඇවිල්ලා තියෙන්නේ. අපි ඒ යම් කිසි කළමනාකරණයක් කරපු නිසා දැන් මේ විශාජන පනතේ ගරු සභාපතිතුමනි මෙන්න මෙහෙම වගන්තියක් දාලා තියෙනවා. ඒකේ තියෙනවා 7 ආයකයේ බලය දෙනු ලබන වියදම් දැරීමට බදු වලින් සහ වෙනත් ප්‍රබෝයන්ගෙන් ලැබෙන ලැබීම් බලාපොරොත්තු මුදල් වලට වඩා අඩු විය හැකි බවට. මොකද ආවැලේකණයක් කියන්නේ හැම විටම උපකල්පන. අපි හිතනවා මෙන්න මේ අවුරුද්ද මෙච්චරක් අපි කියන අපේ සැලැස්ම අනුව මෙච්චරක් ආදායම් ලැබේවි. මෙච්චරක් කියනවා වියදම් කරන්න ලැබෙන උපකල්පන. හැබැයි ඒ අතරේ අපි කියනවා පහුගිය වර්ෂයේ 108ක ඍණාර්ථිකයක්, මේ වර්ෂයේ 103. මොකද්ද මේ වෙන්නේ? සංකෝචන වෙච්ච ආර්ථිකයක අපේ උපකල්පන හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඔක්කොමලා අනුමත කරපු අයවැලේකනේ විසර්ජන පනතේ මෙහෙම තියෙනවා. අමාත්‍යවරයා සෑහීමකට පත්වන අවස්ථාවක බලය දෙනු ලැබූ වියදම් දැරීම සඳහා ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුසුක් කළ හැකි වෙනත් අරමුදලකින් හෝ මුදල් වලින් තමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ වියදම් කිරීම සඳහා කලින් මුදාහැර ලද මුදල් සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් හෝ ඉවත් කර ගැනීම අමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ අනුමැතියට කරනු ලැබිය හැකිය. ඒ සියලු ඉවත් කර ගැනීම පිළිබඳ විස්තර මුල්ල කළමනා කරන පන්තියේ පාර්ලිමේන්තුවට අවසාන ඉදිරිපත් කරන්න ඕනේ. හැබැයි මුදල් අමාත්‍යවරයාට ඇයි මෙහෙම අවස්ථාවක් දීලා තියෙන්නේ? ජනතාවගේ ජන ජීවිතය අවශ්‍යතා ටික ආරක්ෂා කරගන්න ගරු සභාපතිතුමනි. දැන් දේවතාවක් කැබිනට් එකට මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා මේ අති දුෂ්කර මූල්‍ය තත්ත්වය තුළ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම පිළිබඳ කැබිනට් සංදේශය ඉදිරිපත් කරා. මොකද්ද එකකින් කිව්වේ? එක පළවෙනි මාසේ 16 වෙනිදා 105ක් මේ වියදම් වලින් කපලා අත්‍යවශ්‍ය අමාත්‍යංශ වලට, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ වලට මුදල් අපි පුනරාවර්තන අනිත් වියදම් කපලා මෙන්න අනිත් තම ලබා දෙමු 105ක්. ඊට පස්සේ 1/27 තවත් 101ක් කැපුවා. මේක ඒ මේ කැබිනට් පත්‍රිකාවේ ගරු සභාපතිතුමිය ඉතා පැහැදිලිව තියෙනවා මොන වියදම් වලටද අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ කියලා. මේක හරි වැදගත්. මේ රටේ ජනතාව මේ 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 විවිධ කාරණා ගැන කතා කරන පිරිස්වලට මේ විශේෂයෙන්ම මේ පෙළගැස්ම දැනගන්න, මේ පෙළගැස්ම මට අහන්න තියෙන්නේ, මේ පෙළගැස්ම හොඳ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදිහට කියනවා අපි ප්‍රමුඛතාවය දිය යුතු වියදම් මෙන්න මේවා. වැටුප්පා වේතන ගෙවීම, ණය සේවා කරන ණය ගෙවන්න, අපිට ගෙවන්න තියෙන දැනට ගෙවන්න දේශීය ණය ටික, නැත්නම් ඊළඟට බහුපාර්ශ්වික ණය, විස්සාම වැටුප්, මේවා අපිට කල් දාන්න පුළුවන්ද සභාපතිතුමනි? රෝහල්වල වෛද්‍ය සැපයීම, මාසික සමෘද්ධියා සහන දීමනා, අර ආවාජිතෙන් දෙන දීමනාව ජනාධිපතිතුමා කියන්නේ මෙන්න මේවට අපි ප්‍රමුඛතාවය දෙමු කියලා. වැඩිහිටියන් සඳහා මූල්‍ය ආධාර, ආබාධිත අඩු ආදායම් ලැබීම සඳහා මූල්‍ය ආධාර, වකුගඩු රෝගීන් සඳහා මූල්‍ය ආධාර. මම අහන්නේ විපක්ෂයෙන් මේ මේවා කල් දාලාද මේ කියන විදිහෙන් කරන්න කියලා අපිට කියන්නේ? ආර්ථික දුෂ්කරතා මත බලපෑම ලකුවන් සඳහා ගෙවීමට අයවැයන් යෝජිත මූල්‍ය ආධාර, ආර්ථික අර සහ කිලෝ 10 දෙනක වාගේ කාරණා, පහේ ශිෂ්‍යත්ව ආධාර, මහපොළ සහ ශිෂ්‍ය ආධාර, සිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප, පාසල් පෝෂණ වැඩසටහන, පෙර පාසල් පෝෂණ වැඩසටහන, රණවිරුවන් හෝ ආබාධිත සෙවලුන් සඳහා වූ ගෙවීම, රණවිරු මාපිය රැකවරණ දීමනාව, කල්තැබිය නොහැකි විදුලිය ජලය ඉන්ධන හා අත්‍යවශ්‍ය සන්නිවේදන සේවා, රෝහල් බන්ධනාගාර ආරක්ෂකංශවල ආහාර සැපයුම්, බන්දනාගාරයේ හිරකාරෙන්ට කැමනු දෙන්න පුළුවන් දෙකට සභාපතිතුමනි. ඒ නිසා තමයි මෙහෙම අපි මේ අනුපිළිවෙලක් හදාගෙන තියෙන්නේ. මේවා අත්‍යවශ්‍ය නිසා ප්‍රමුඛතාවයක්. නඩත්තු සේවා, ගොඩනැගිලි කුලී පිරිසිදු කිරීම සේවා, ආරක්ෂක සේවා සඳහා එළඹ ඇති ගිවිසුම් මනෝ සිදු කරන ගෙවීම්. අර්ථසාධක අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්. පොහොර සහන ආධාරය. මෙන්න අපේ ප්‍රමුඛතාවය. මම විපක්ෂයෙන් අහන්න කැමතියි මේ ප්‍රමුඛතාවයේ අභියෝග ඉලක්ක කරන්න ඔබතුමාලට පුළුවන්ද අහවල් කාරණාව වෙනුවෙන් ඔබතුමාලා කියන මේ කාරණාව වෙනුවෙන් මේ කොයි මුදලද අපිට කපන්න කියලා කියන්නේ මොකද මේ අපේ දැන් මම දැක්කා විපක්ෂ නායකතුමා පෙන්වා දෙන්න උත්සාහ කරා මුළු රජයේ වියදම බලපුවාම 10% ගානක් තමයි මැතිවරණ වියදම කියලා මේ මුළු රජයේ වියදම් කරන්නේ මුළු වර්ෂය තුළ සභාපතිතුමියනි මේ මාස කියන්නේ අපිට ආදායම් අඩුවෙන් පෙබරවාරි මාසය කියන්නේ අපිට අඩුම ආදායම් හම්බ වෙන මාසයක් ඒ මාසේ අර මුළු අවුරුද්දේම ආදායමත් ගන්න 100% කරන් ඒ තර්ක ගොඩනගන තර්ක කිසිම ප්‍රායෝගික භාවයක් නැහැ කියන එක ඉතා පැහැදිලිව කියන්න අවශ්‍යයි ගරු මේ සභාපතිතුමියනි විශේෂයෙන්ම මේ අපි කතා කරනවා මම දැක්කා මේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කරනවා කියලා ඒක අපි ඉතාම මේ පැහැදිලිව කතා කළ යුතු මාතෘකාවක් මහින්ද ශ්‍රීවර්ධන මහත්මයා මේ නුවරඑළිය වගේ දුෂ්කර පළාතකින් ආපු අති දක්ෂ නිලධාරියෙක්. ඒ මහත්මයාටත් ඉතා පැහැදිලිව තිබුණා මහා බැංකුවේ ඉතා දීර්ඝ කාලයක් හිටපු පළපුරුදු නිලධාරියෙක්. ඒ වගේම විදේශ මූල්‍ය ආයතන වල සේවය කරපු නිලධාරියෙක්. එතුමාට තිබුණා මේ අනිත් සමහර වාගේ විදේශ රටකට ගිහිල්ලා මාසිකට රුපියල් 100,000ක් විතර පඩියක් අරගෙන ඉතා හොඳින් ජීවත් වෙන්න. හැබැයි එතුමා ඇවිල්ලා මේ මහා වගකීමට කර ගැහුවා. විශේෂයෙන් අපි මේ ලබන යම් යම් ජයග්‍රහණ මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ එකඟතාවය ලැබීමට සූදානම් වීම ජනාධිපතිතුමා මහ විශාල නායකත්වයක් දෙනවා. හැබැයි එතුමාට අවශ්‍ය සහාය දෙන ප්‍රධාන නිලධාරියෙක් තමයි මහින්ද ශ්‍රීවර්ධන මහත්මයා. අර පැත්තෙන් මහ බැංකුව අධිපතිතුමා. ඒ නිසා ඔවුන්ට මේ වගේ චෝදනා ඉදිරිපත් කිරීම මම දැකනවා ඉතාම වැරදි. ඒක කිසිම ගැළපීමක් නැහැ. එතුමාලා මේ රට වෙනුවෙන් යම්කිසි තීරණයක් ගන්න. එතුමා දැන් තුන් වතාවක් මේ උසාවියට එතුමා වග උත්තරකරුවෙක් හැටියට උසාවියට නඩුවක් ඉදිරිපත් වුණා. එතුමා තුන් වතාවක් දිවුරුම් පෙස්සම් ඉදිරිපත් කරා. දැන් මේ දිවුරුම් පෙස්සම් වල තියෙන්නේ ඡන්දේ කරන්න බෑ කියලාද? ඡන්දේට සල්ලි දෙන්න බෑ කියලාද? නැහැ. එතුමා පැහැදිලිව කියලා තියෙන්නේ මෙන්න අපේ ආදායම. මෙන්න වියදම. මේ වියදම් වල පෙළ ගැස්ම මේකයි. මෙන්න මේ අභියෝගය අපිට තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ පළවෙනි එක ගත්තොත් ජනවාරි මාසේ 20 වෙනිදා වූ පෙස්සම ඒක ඉතා පැහැදිලිව එතුමා කියන්න උත්සාහ කරලා තියෙන්නේ මෙන්න මේ 2022 ආදායම මුළු ආදායම බිලියන 1,959යි වියදම 3,888යි නායකයේ වීම 2,026යි 3,555 වෙනසක් අපිට තියෙනවා. එතුමා ඒක පෙන්ලා දීලා තියෙනවා එවැනි ආදාය වියදම් වෙනසක් තුළ ගරු අධිකරණයට පෙන්වා දුන්නේ අපි මූණ දෙන අභියෝගය. මේක එක තැනකව සඳහන් වෙලා නැහැ අපිට මැතිවරණ කරන්න බෑ අපිට සල්ලි දෙන්න. අපි දැනටත් කොටසක් දීලා තියෙනවා ඒකට මූලික අවශ්‍යතා. ඒ නිසා මේ නිලධාරීන් මේ වගේ අපහසුතාවයට මම දැක්ක සමාජ මාධ්‍ය ජාලවල ඉතාම නරක විදිහට මේවා කතා කරනවා. ඒ නිසා මේ නිලධාරීන් ජාතික වශයෙන් මේ දරන්නා වූ වෙහෙස අපි අගය කළ යුතුයි. ඒ තනතුරු දරන්න මේ හැම කෙනෙකුටම බෑ. ඔවුන්ගේ පළපුරුද්ද හැකියාව අධ්‍යාපනය මේ සියල්ලම ඒකට වැදගත් වෙනවා ගරු සභාපතිතුමියනි. ඊළඟට පෙබරවාරි 7 වෙනිදා තවදුරටත් එතුමා මේ කාරණා විශ්ලේෂ කරන්න පෙළලා දෙනවා. මේ එක තැනකවත් ඔය කියන වගන්ති ඇතුළත් වෙලා නැහැ. මේක අපිට බෑ. අපි මේක මේ අපිට වැදගත් නැහැ. හැබැයි අපේ තියෙන අභියෝගය අපි කතා කරනවා. ගරු සභාපතිතුමනි ඊට පස්සේ පෙබරවාරි මාසේ 21 පෙත්සමක් ඉදිරිපත් කළා තියෙනවා. මේ හැම එකකින්ම කියන්න උත්සාහ කරලා තියෙන්නේ ඒ ප්‍රධාන කාරණාව අපි ඉන්න තැන අපි මුණ දෙන අභියෝගය අපේ ආදායම අපේ වියදම. ඒ වියදම් ටික කොතරම් අමාරුවෙන්ද අපි ප්‍රමුඛතා ලේඛනයක් තුළ රඳවාගෙන මේ රටේ එදිනෙදා අවශ්‍යතා ටික ගලපා ගන්නෙ. මිනිසුන්ගේ ජීවිතය ආරක්ෂා කර එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්නේ කොහොමද කියන එක කියන්නයි මුදල් අමාත්‍යංශ ලේකම්තුමා මේ පෙස්සම් ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් ඒ ගැන මේ වෙනත් කෝණ වලින් බලලා කතා කිරීම කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. දැන් මේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ එක තැනක තියෙනවා ගරු සභාපතිතුමනි 2.1.8 දක්වා ඇති අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම් සහ මූලධන සංවර්ධන ව්‍යාපෘති වල දේශීය අරමුදලින් කරන වියදම් දීර්ඝ කාලයක් තිස්සේ පවතින නොපෙවූ ගෙවීම් මෙන්න මේ වඩත් අවස්ථාවක් මේ අර කියන කාරණා වලින් පස්සේ ඉතුරුක් වෙනවා නම් කළ යුතුයි කියලා. ඔව් කළ යුතුයි. අපි භාණ්ඩාගාරයට මම යනකොට මම මේ තමයි තනතුරු බාර ගන්නකොට අපි රුපියල් බිලියන 360ක් 100 කෝටි 360ක් මේ ගෙවීම් අතැති බිල් අපි මහා භාණ්ඩාගාරය තුල තිබුණා. මේ මහා අභියෝගත් එක්ක අපි බිලියන 191ක් 153ක් අපි දැන් ගෙවලා තියෙනවා. හැබැයි තවත් අපි බිලියන 169ක් ගෙවන්න තියෙනවා සභාපතිතුමීනි. මේ සමහර මේවා එකක්වත් දන්නේ නැතුව මේ එක තමන්ගේ අරමුණ ගැන විතරක් කතා කරනවා. මේ බිලියන 169 100ක් තියෙනවා පුනරාවර්තන. එදිනදා වියදම් සඳහා අපි ගෙවන්න ඕනේ. බිලියන 69ක් තියෙනවා ප්‍රාග්ධන වියදම්. මේ බිලියන 69න් බිලියන 41ක්ම තියෙන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට. මොනවටද මේ? ඔබතුමියක් දන්නවා ඇති ගමේ පාර හදපු ලක්ෂ 5ක්. ගමේ පාර හදපු ලක්ෂ 10ය. වැව් බැම්ම හදපු ලක්ෂ 20. මේ කුඩා කුඩා ආයතන මේ කාරණාත් එක්ක අපි පොලිය අනුපාතය ඉහළ දැමීමත් එක්ක දැවැන්ත හිරවීමක් ග්‍රාමීය ප්‍රදේශවල තියෙනවා. ඉතින් මේ බිලියන 41 වාගේ දේවල් ගෙවන්න අපිට මහ වගකීමක් තියෙනවා. ඉතින් මෙන්න මේ පෙළ ගැස්ම ගැන තමයි අපි භාණ්ඩාගාරයේ හැටියට නිතිපතා කතා කළේ, උසාවියට කරුණු දැක්වේ. එහෙම නැතුව අපේට මේ අහවල් කාරණාවට මුදල් දෙන්න බෑ. එහෙම තැනක මහා භාණ්ඩාගාරයේවත් මුදල් අමාත්‍යංශයේවත් එහි නිලධාරීන්වත් නැහැ කියන එක පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ විශේෂයෙන්ම බදු ගැන මේ දවස්වල කතා කරන විශේෂම වැඩියෙන්ම කතා කරන වචනයක් වෙන්න පුළුවන්. මේක අංක 3ට කියනවා උර්ජකයන් මත දැඩි බලපෑමක් ඇති කරමින් අසාධාරණ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. දැන් ගරු සභාපතිතුමනි, මම කිව්වා අපේ 2022 ආදායම් සහ වියදම අතර බලපුවාම වෙනස 100%. ආදායම් 100 නම් වියදම 100%. ජනවාරි 1 සිට පෙබරවාරි 20 දක්වා බැලුවොත් ආදායම් සහ වියදමේ වෙනස 100%, 214.2%. ආදායම 100 නම් ජනවාරි 1 සිට පෙබරවාරි 20 දක්වා වියදම 214.2%. අපිට ණය ගන්නත් බෑ. මොකද අපි විදේශයන්ට කියලා තියෙනවා අපි తాවකාලිකව ණය නවත්වනවා කියලා. දේශීය මුල්‍ය ආයතන යම් සීමාවක එහි ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න ඒ සීමාව වලින් එහාට අපිට යන්න බෑ සභාපතිතුමියනි. අපිට මුදල් මුද්‍රණය කරන්නවත් බෑ. දැන් අර විපක්ෂ නායකතුමා කිව්ව මුදල් ගිය අවුරුද්ද මොහොත මුද්‍රණය කරා ගිය අවුරුද්ද. හැබැයි රජයේ එදිනදා අවශ්‍යතා වලට අපි මේ 1 රුපියලක්වත් යොදවන්නේ නැහැ. ඒ නිසා තමයි 95% ගිය ආර උද්දමනය 54%ට අද අඩු වෙලා තියෙන්නේ. අපි ඒක ඉතා වගකීමෙන් කළමනාකරණය කරනවා. ඉතින් මේ වෙනස පියවන්න අපිට ණය ගන්නත් බැරි නම් මුදල් මුද්‍රණය කරන්නත් බැරි නම් මොකද්ද පිළිතුර? අපි 2019 අපේ තිබුණු බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා ලෝකේ තියෙන අඩුම දළ දේශීය නිෂ්පාදිත සාපේක්ෂව අඩුම ආදායම් ලැබෙන රට බවට පත් වුණා. 8.2%. ඉතින් අපිට තියෙන එකම පිළිතුර මේ ආදායම් වැඩි කරගන්න එක. ඉතින් ආදායම් වැඩි කර ගැනීමේදී සභාපති තුමියනි අපේ රටේ 95%ක් 2021 බැලුවොත් 93%ක් බදු ආදායම තියෙන්නේ. ඉතින් අපි කොහෙන්ද මේක ගන්නෙ? බදු වලින්. ඉතින් මේ බදු ගැනීමේදීත් විශේෂයෙන්ම අපි හැමදාම කියන සටන් පාඩයක් තමයි. ඒ සටන් පාඩයකට පමණක් සීමා වෙලා තිබුණ හැමදාම ඍජු බදු අඩු කරලා වක්‍ර බදු වැඩි කරන්න කියලා. හැබැයි අපේ අද බැලුවත් ගිය සතියේ ගණන් හදලා බැලුවත් 77%ක් වක්‍ර බදු. හැම කෙනාම එක සමාන ගෙවන බදු. 22%යි ඍජු බදු තියෙන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ මේ සංයුතිය වෙනස් කරන්න. 40%යි 60%ට. 40ක් ඍජු බදු 60ක් වක්‍ර බදු කරන්න. අපි මම මේ අද උදේත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා අපි කොච්චරක් මේ 2019 ප්‍රතිසංස්කරණ තුල බදු අඩු කරගත්තද? 2020 බදු ප්‍රතිසංස්කරණ යටතේ පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන 3ක් දක්වා ඉහළ නැංවීම, රුපියල් මිලියන 1.2 උපරිමයකට යටත් වෙන වියදම් සහනයක් හඳුන්වා දීම, බදු කාණ්ඩය රුපියල් මිලියන 3 දක්වා වැඩි කිරීම, උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය 18%ක් දක්වා අඩු කිරීම යන සංශෝධන පුද්ගල ආදායම් බද්ද සම්බන්ධයෙන් හඳුන්වා දුන්නා 2019 දී. ඒ තුළින් එමෙන්ම සේවා නියුක්ති මත රඳවා ගැනීම බද්ද, ඔය අපි අද රණ්ඩු කරන උපේනවිට ගැවීම බද්ද අත්‍තිකාරම් පුද්ගල ආදායම් බද්ද ලෙස සංශෝධනය කර එය නිර්වාශිකා පුරවැසියන් නොවන පුද්ගලයන් වෙත ගෙවනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් පමණක් අනිවාර්ය කරන අද අතර අනෙකුත් ගෙවීම් මත රඳවා ගැනීම බද්දද වාසික පුද්ගලයන්ට අනිවාර්ය නොවන පදනමකින් ඔවුන්ගේ ඉල්ලීම් මත පමණක් අඩු කරන ලෙස සංශෝධනය කරලාදී. එමෙන්ම සංස්ථාපිත ආදායම් බද්ද 128 සිට 124 දක්වා අඩු කරන ලද අතර කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය සපල සේවා සඳහා බදු නිදහස් කිරීම, බදු අඩු කිරීම සහ බදු විරාම වැනි සහන ගණනාවක් හඳුන්වා දෙන ලදී. එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් බදු අනුපාතය 2019 දෙසැම්බර් පළවෙනි දින සිට 108 දක්වා 115 තිබලා අපි වහාම 108ට අඩු කරා. වසන්තා ලියාපදිංචි වීමේ සීමාවේ බදු ප්‍රතිශතයත් අඩු කරලා ලියාපදිංචි වීමේ සීමාව රුපියල් මිලියන 12 සිට 300 දක්වා වැඩි කරා. ජාතික ගොඩනැගීමේ බද්ද ඉවත් කරා. ඉතින් මේවත් එක්ක අපිට විශාල බලපෑමක් 2019 වර්ෂයේදී වාර්තාවන ලද රුපියල් බිලියන 1749ට සාපේක්ෂව 2020 වර්ෂයේදී බදු ආදායම රුපියල් 1216.5 129.9ක් එක වර්ෂයකින් රාජ්‍ය ආදායම අඩු වුණා ගරු සභාපතිතුමනි රුපියල් බිලියන 518කින් 2020 වර්ෂයේදී 1298ක් වුණා ඒත් සාපේක්ෂව 25.2 අඩුවීමක් සිද්ධ වුණා. අපි මුණ දෙන්නේ බදු ලිපිගනු සංඛ්‍යාවෙන් බැලුවොත් ගරු සභාපති තුමියනි අපේ තිබුණු 16 ලක්ෂයකට ආසන්න ලිපිගනු සංඛ්‍යාවක් ලක්ෂ 4කට වාගේ 2019 බදු ප්‍රතිපත්ති සංශෝධනයත් එක්ක අඩු වුණා. මෙන්න මේකෙන් තමයි 108කට රාජ්‍ය ආදායම අඩු වුණේ. ඉතින් අපිට සිද්ධ වෙලා තියෙනවා ඒක යථා තත්ත්වයට පත් කරන්න. ඒ යථා තත්ත්වයට පත් කරද්දී අද තියෙන අවශ්‍යතාවයත් එක්ක අපි සමහර සීමාවන් තිබුණට වැඩිය යම් තැනකට ගෙනෙන් අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා මේ බදු අය කිරීම කියන්නේ විශේෂයෙන් ඍජු බදු අය කිරීමකදී අපි හිතමු මේ උපේන විට බද්ද අය කිරීමේදී මේ ගෙවන අයට මේක හරි සරල පහසු දෙයක් හැටියට අපි කතා කරන්නේ නැහැ. මොකද මේව ගණන් හදන්නේ රොබෝරු නෙවෙයි. මේව ගැන හොඳ අවබෝධයක් තියලා. හැබැයි ගරු සභාපතිතුමියනි ඒ අසීරුව අපි දන්නවා. මොකද මේ අපි හිතමු ලක්ෂයකට වැඩි ආදායමක් ගන්න කෙනෙක් වුණත් අපේ තිබුණේ මහා මේ වියදම් කිරීමට පොළඹවන ආර්ථික ප්‍රතිපත්තිය. අපි 105ක මහ බැංකු උපලිය අනුපාතය තියාගෙන හිටියා. කවුරුත් ඉතුරු කරන්න පොළඹවන්නේ අපි කිය වියදම් කරන්න. එතකොට 10ට 12ට ණය අරගෙන තමන්ගේ අවශ්‍යතාවයට එහාගේ පරිභෝජන රටාවකට ජනතාව හුරු වුණා. අපි ඔවුන්ගෙන් බදු අය කරන්නේ තවත් වියදම් කරන්න. ඔවුන් තවත් වියදම් කරා. ඉතින් මේ සියල්ලත් එක්ක ඒ ඔවුන්ගේ තියෙන අද එකවර බැංකු පොලිය වැඩි කරලා එකවර බද්දක් ගහලා ඔවුන්ගේ උද්දමනේ වැඩිලා අසීරු තත්වයක වුණත් ඉන්නවා. හැබැයි මේ සමාජයේ ඉන්න ජනතාවගෙන් දැන් අපිට සහල් බෙදන්න සිද්ධ වෙලා තියෙනවා. පවුල් 28 ලක්ෂයකට 58 ලක්ෂයයි පවුල් ඉන්නේ. 50%කට එහා ජනතාවක් එදිනෙදා ජීවත් වෙන්න බැරුව ඉන්නවා ගරු සභාපතිතුමියනි. හාල් කිලෝ 10,000 මාස දෙකක් බෙදන්න. එතකොට මේ ඔවුන්ගේ අවශ්‍යතාවය මූලික අවශ්‍යතාව. ඔවුන්ට තියෙන ප්‍රශ්නේ අද රැට වේල කාපුවම හෙට කන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒක කඳුලෙන් පිරුණු අවශ්‍යතාවයක්. ඒකට ආයේ වෙනම මේ පුවත්පත් සාකච්ඡාත් නැහැ. ඒකට සංවිධානත් නැහැ. රජයට වගකීමක් තියෙනවා මේ මිනිස්සු ජීවත් කරන්න. අන්න ඒ සඳහා තමයි රජය මේ කටයුතු කරගෙන යන්නේ. දැන් මේ උපේන විට බද්ද ගැන සුවිශාල ආන්දෝලනයක්. මම නැවතත් කියනවා මේ බදු ගෙවීම මේගොල්ලන්ට අමාරුයි. ඒ නිසා තමයි අපි නිතිපතා සාකච්ඡා කරන්න පුළුවන් පළවෙනි මිනිත්තුවේ මේව වෙනස් කරන්න. හැබැයි අපේ රටේ ගරු සභාපතිතුමියනි 46,45,572ක් ඉන්නවා සේවා නියුක්තිකයෝ. රජය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලිකංශ වෙන්න පුළුවන්. 46,45,572ක්. මේකෙන් ලක්ෂයට වැඩි පඩි කී දෙනෙක් ගන්නවද? 120,295.
ප්‍රතිමාන්ත මිනිත්තු 2ක කාලයක් තියෙනවා.
හොඳයි. 2.6යි. එතකොට 30,000ට අඩු ගන්න ප්‍රමාණය 22,31,620. ඒ කියන්නේ 148ක්. මෙන්න මේ 102.6ට තමයි අපි යෝජනා කරන්නේ යම් කාලයකට මේ රටේ ජනතාව වෙනුවෙන් යම් බද්දක් ගෙවන්න. දැන් මෙතනනුත් හරි අඩකට කිට්ටු ප්‍රමාණයක් නේ 120,000න් රුපියල් 100,150,000. 150,000 ගන්න කෙනකින් උපරිම ආය වෙන බද්ද මාසෙකට රුපියල් 3,000ක්. ඔහුට අමාරු නෑ කියලා මම කියන්නේ නෑ සභාපතිතුමනි. හැබැයි මේ පූර්ණ නිදහස් අධ්‍යාපනය ලැබපු රටක්. මේ සහෝදරවරු ඔක්කොම අපි වාගේ නොමිලේ අනිත් අයගේ බදු මුදල් ඉගෙන ගත්ත ජනතාවක්. මේ ආගාධයට වැටුණු රට ගොඩ ගන්න අපිට යම් කැපකිරීමක් කරන්න බැරිද? මේ IMF එක අපෙන් අහන්නේ. දැන් අපි කියනවා අපේ ණය ප්‍රතිහෝගත කරලා දෙන්න කියලා. අපේ අඩු කරලා දෙන්න කියලා. ඒවට ඒ රටවල මිනිස්සු තමන්ගේ බදු මුදල් කැප කරන්න අවශ්‍යයි. අපිට අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඔබලා සූදානම් නැද්ද මේ රට ගොඩ ගන්න යම් කිසි කැපකිරීමක් කරන්න? මට මේ අපේ සහෝදර මේ පුරවැසියන්ගේ මේ උගත් පුරවැසියන්ගෙන් අහන්න තියෙන්නේ අපි සූදානම් නැද්ද? මොකද මේ රට යම් ආකාරයකට ගොඩ යන්න සූදානම් කියන එක දැන් පේනවනේ. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු හිටියා සමහරුව ඒක නොවේවි කියලා ප්‍රාර්ථනා කරගෙන හිටියා.
IMF එකේ සහයෝගය අපිට ලැබීම පිළිබඳ. අද ඒක ඉතා පැහැදිලි තත්ත්වයක් අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් රුපියල ශක්තිමත් වෙමින් යනවා. ඒ නිසා මේ ගොඩ යන හදන රට වෙනුවෙන් යමක් කැප කිරීමට කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි විශේෂයෙන්ම මේ බදු ගෙවන ප්‍රජාව. බදු ගෙවන ප්‍රජාව තමයි හැත්තර මේ රටේ වීරයෝ. 95% රාජ්‍ය ආදායමෙන් හොයලා දෙනවා. මේ ඉස්කෝල ටික පවත්වන්නේ, රෝහල් ටික ඖෂධ දෙන්නේ, හැම කෙනෙක්ම පඩිය ගන්නේ ඒ ජනතාව නිසා. ඔවුන් හැබැයි වීරයෝ. හැබැයි මේ වගේ අවස්ථාවකත් ඒ වීරත්වය. මොකද මම දැක්කා සමහර අය මේ ලක්ෂේ පඩිය නැහැ. ඔහුගේ පඩිය කැපෙන්නේත් නැහැ. හැබැයි වැඩපොලේ ප්‍රධානියා තරහ කරගන්න බෑ කියලා ඉන්නවා මහපාරේ උද්ඝෝෂණේ. මේක වෙනස් කරගන්න. මේක ගැන හොඳ අවබෝධයක් ගන්න ඕනේ ගරු සභාපතිතුමනි මේ රට ගොඩ ගන්න. මම මේ විපක්ෂයට ආරාධනා කරන්නේ දැන් මේවා ගැන අවබෝධයෙන් බලන්න. තමන්ගේ න්‍යාය පත්‍රය තමන්ගේ ඊළඟට බලයටපත් වීම නෙවෙයි ශ්‍රී ලංකාව නගා සිටවලා ඔසවා තියලා ශක්තිමත් කරලා මේ බලය බෙදා ගැනීම නැත්නම් තමන්ට බලය ගැනීම ගැන කල්පනා කරන්න කියන සුවිශේෂී යෝජනාව විපක්ෂයටත් ඉදිරිපත් කරමින් මට අවස්ථාව දීම පිළිබඳ ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා.
ඔබ ස්තුති කරු වාසුදේව නානායක මැතිතුමා. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
මිනිත්තු 10ක කාලයක්.
මිනිත්තු 8යි මැතිතුමා අඩු වෙනවා.
කරු සභාපතිතුමිය අපි හෙඩ්ලයින්ස් කියවන්නම් වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. අද තියෙන යෝජනාව විදුලි බිල ඡන්දය සහ අසාධාරණ බදු ගැන මේ අපේ රාජ්‍ය අමාත්‍යතුමා දන්නවා. විදුලි බිල වැඩි වෙන්නේ, ඒ වගේම පෙට්‍රල් බිල වැඩි වෙන්නේ කොස්ට් ඉෆෙක්ටිව් කොස්ටින් කියන ෆෝමියුලා එක උඩ. ඒ කියන්නේ යන වියදම අය කරගන්න ඕන. යන වියදමට අඩුවෙන් දෙන්න බෑ. දැන් එහෙම තමයි දුන්නේ. එහෙම දුන්නේ මිනිස්සුන්ට විදුලිය ගැනීමේදී ස්ථානයක් දෙන්න ඕන, පෙට්‍රල් ගැනීමේදී ස්ථානයක් දෙන්න ඕන. හැබැයි ඔක්කොටම නෙමෙයි, ඕන කෙනෙකුට දුන්නා. දී යුතු අයට දී මේ ක්‍රමයකට ඒක හැරවෙන්නයි තිබුණේ. ඒ වෙනුවට කළේ හැම කෙනාටම කොස්ට් ඉෆෙක්ටිව් කළා. එතකොට අමාරුකම් තියෙන අයටත් කොස්ට් ඉෆෙක්ටිව්, සල්ලි තියෙන අයටත් කොස්ට් ඉෆෙක්ටිව්. මෙන්න මේ වැරදි දර්ශනයෙන් වෙනස් වෙන්න මේ ආණ්ඩුවට බැරි වෙන්නේ IMF එක නිසා. IMF කියන්නේ එක ගානයි හැමෝන්ටම, හැමෝන්ගෙම ගලි තියෙන එකගේ දුක් දැනෙන්නේ නැති එක නෙමෙයි, බදු නෙමෙයි, වක්‍ර බදු. එහෙම නැත්තම් මිල. ඉතින් මම ඒ ගැන වැඩි කියන්නේ නැතුව මේ Economic and Political Weekly කියලා තියෙනවා, ඉතා ප්‍රෙස්ටිජස් සංගරාවක් ඉන්දියාවේ. ඒ සංගරාවට ලිපියක් තියෙනවා ලියලා, Unraveling of the Global Political Economy and Sri Lanka's IMF Solution. මම සභාගත කරනවා. ඒක ලියලා තියෙන්නේ දේවක ගුණවර්ධන සහ අයිලන් කදරගාම කියන අපේ රටේ ඉන්න විද්වතුන් දෙදෙනා. ඉතින් ඒකේ තියෙනවා IMF එකේ කතාව. චාඩ් වල, ගානා වල, සම්බියා වල IMF එකේ උදව් ගන්න ගිහිල්ලා වෙච්ච දේවල් ඒ කතාවලුත් තියෙනවා. දැන් මම ඒකෙන් පෙන්නන්නේ ලංකාවේ ආර්ථිකයේ දැන් මේ උද්දමනය අඩු වෙනවා. දැන් ඉතින් ආර්ථිකය හොඳ අතට හැරෙනවා. 500,000 රක්ෂා නැති වෙනවායි කියන එක ඒක ආර්ථිකයේ ප්‍රශ්නයක් නෙමෙයි. 500,000 දැන් මේ වෙනකොට මේ කම්කරු දෙපාර්තමේන්තුවට අර සේවය අවසන් කිරීමේ පනත යටතේ ඉල්ලුම් කළා තියෙනවා. සේවය අවසන් කිරීමේ පනත යටතේ ඉල්ලුම් කරපු නැතුව කෙලින්ම වහලා ෆැක්ටරිස් රැකියා නැති වෙච්ච අය ඉන්නවා. හරි වෙනකොට 500,000. තවත් ලක්ෂ ගානකට රැකියා නැති වෙනවා. දැන් අද පත්තරවල තියෙන හැටියට සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් විශාල වශයෙන් වැසී යනවා නම් ඒවට අවශ්‍ය උදව්ව ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැත්තම් ඒවා වැසී යනවා. ඒවා වැසී යනවා නම් තවත් ලක්ෂ ගානකට රැකියා නැති වෙනවා. ඒක ආර්ථිකයේ හොඳ තත්ත්වයක්ද? උද්දමනය අඩුවීම හොඳ තත්ත්වයක්. මේ රටේ 150,000 පවුල් වලින් 152,000 පවුල් වලින් 135,000 විතර ජීවනෝපාය අර්බුදයක් වෙලා. ඒක හොඳ තත්ත්වයක්ද? මම අහන්න කැමතියි මේ ඔක්කොම පිළිබඳව අවසාන වශයෙන් මහජනයා තීන්දුවක් දෙන්න ඕන්නේ. මේක හොඳද නරකද? හොඳයි කියලා ජනාධිපතිතුමා කිව්වට, ඡන්දයක් තියෙන්නේ කොහෙද කියලා ජනාධිපතිතුමා ඇහුවට, මැතිවරණ කොමිෂමට තියෙන බලය නැති වෙන්නේ නැහනේ. මැතිවරණ කොමිෂම ඔක්කොම පළ කළා තියෙද්දි මෙයා ඇවිල්ලා අනෝ කොයි ඡන්දයක් තියේ? මේ ඡන්දයට වුවමනා කටයුතු කළා. මේ වහෙන් වරෝ කිව්වත් අපිට තේරෙනව වහෙන් වරෝ කියලා තමයි මේ කියන්නේ. ඒක මම හිතන්නේ අපේ රාජ්‍ය අමාත්‍යතුමා දන්නවා. ඉතින් කෙලින්ම අපේ ඡන්දය වලක්වන්නේ නැතුව මේ රටේ ජනයාට අයිතියක් තියෙනවා. මේ තියෙන ආර්ථික අමාරුකම් මැද්දේ තමන්ගේ ආර්ථිකයේ අර්බුදයේ විසඳෙන්න ඕන කොහොමද? ආණ්ඩුව දැන් අනුගමනය කරන ප්‍රතිපත්ති හොඳද නරකද? මේවා ගැන මැනීමක් කරන්න, මේවා ගැන විමසීමක් කරන්න තමයි ඡන්දයක් කියලා එකක් පළාත් පාලන සභාවේ නුවෙන් තියන්නේ. මේක මහා ඡන්දයක් නෙමෙයි, ආණ්ඩු මාරුවේ ඡන්දයක් නෙමෙයි. නමුත් බයයි. ඇයි? මේ පළාත් පාලන ඡන්දයේ ලැබෙන ප්‍රතිඵලය ආණ්ඩුව කම්මුතු කරන්න පුළුවන් තරමේ විශාල බලපෑමක් ඇති වෙයි කියලා. එහෙන් බය වෙන්න ඕනේ නැහැ. ආණ්ඩුවට මහා ඡන්දයක් එනකන් ඉන්න පුළුවන්. මේ පළාත් පාලන ඡන්දය තියලා මහජනයාගේ අදහස විමසන්න. මොකද්ද මහජනයාගේ කල්පනාව? මේ ආණ්ඩුව ගත්තු පියවර හොඳද නරකද? මේ ජනාධිපතිතුමා ඔය ගොඩ දැම්මයි කියන ආර්ථිකය ගොඩ දැමිලාද නැද්ද? ඒක කියන්න මහජනයාගේ අයිතියක් තියෙනවා. දැන් ඊළඟට මම එන්නේ අර අපේ දොළවත්ත ගරු මන්ත්‍රීතුමා ගෙනැපු ඒ වරප්‍රසාද ප්‍රශ්නය. මේක නින්දිත වැඩක්. මම කියන්න කැමති නෑ වචනෙන්, මොකද මගේ හිතවත් මන්ත්‍රීවරයෙක්. නමුත් එතුමාගේ නෙමෙයි මේ වැඩේ අවසාන වශයෙන්. ඒකත් මට තේරෙනවා. ඒ කියවපු දේවල් අනුව මේ පාර්ලිමේන්තුවටලු මුදල් බලය තියෙන්නේ. ඒ නිසා අධිකරණයට බැරිලු කියන්න මුදල් ගැන කිසි දෙයක්. ලංකාවේ අධිකරණයේ මුදල් ගැන කිසිම ප්‍රකාශයක් කවදාවත් කළා නැද්ද? මොනවද මේ කියන්නේ? අධිකරණය විමසුවා, ඔක්කොටම ඇහුම්කන් දුන්නා, සිරිවර්ධනටත් ඇහුම්කන් දුන්නා, ඔක්කොම ගණන් මිනුම් වලට බැලුවා, බල්ලා කිව්වා, ඔය ඔක්කොම ඇත්ත වුණත් මේ මුදල නවත්වගෙන ඉන්න බෑ, මේ මුදල නිදහස් කළ යුතුයි.
කාලයක් තියෙනවා.
ඒ අධිකරණයේ කීයක්ද?
මිනිත්තු දෙකක්.
ඔව්. ඒ අධිකරණයේ තීරණය මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වීමක්. මම හිතන්නේ කතානායකතුමා මේක වරප්‍රසාද කොමිටියට දමයි කියලා. මං හිතනවා කතානායකතුමාට ඊට වඩා සදාචාරයක් තිබෙනවා. ඒ නිසා අද මේ කියන්නේ සුප්‍රීම උසාවියටත් කඳුළු ගෑස් ගන්න පුළුවන් නම් ඒකත් කරන්න ඕනේ කියලායි. මට නම් අන්තිමට ඕකේ තර්කයේ අවසානයේ එහෙමයි. සුප්‍රීම උසාවියට බෑ පාර්ලිමේන්තුවේ ඇති වාස්තුකම් ගැන වචනයක් කියන්නේ. දැන් එහෙම කිව්වොත් ඒක අපේ වරප්‍රසාද උල්ලංඝනය වීමක්. දැන් මේ වරප්‍රසාද තියෙනවා අපිට තියෙන ජනතා පරමාධිපත්‍ය මේ පාර්ලිමේන්තුවට. ඒ වගේම ඡන්ද බලයටත් තියෙනවා ජනතා පරමාධිපත්‍ය. ඒ වගේන් තියartifactId ඇති. හතරවෙනි වගේන් තියartifactId. එතකොට ඡන්ද බලයේ වරප්‍රසාදය ජනතා පරමාධිපත්‍ය මේ පාර්ලිමේන්තුවේ ජනතා පරමාධිපත්‍යත් එක්ක හැප්පුණොත් ඔල්මාද කතාවකට නේද අපි එන්නේ? සභාපතිතුමිය මා හිතන්නේ කතානායකතුමා මේ ගැන කල්පනා නොකර ක්‍රියා කරයි කියලා. මගේ වෙලාව අවසන් වේගණිය නිසා මම කියන්න ඕනේ ජනාධිපතිතුමාට 33 ශ්‍රීවගන්තියෙන් කියලා තියෙනවා. ඔහුගේ එකම කටයුත්තයි තියෙන්නේ, ඒ තමයි හොඳ ඡන්දයක් පැවැත්වීම. සාධාරණ හා යුක්ති සහගත ඡන්දයක් පැවැත්වීම. ඒක that's a duty on him. He can't escape from that duty. ඒක තවත් කියනවා මැතිවරණ කොමිෂම ඡන්දයක් ප්‍රකාශ කළ පසු.
ඔබතුමයි කාලය අවසන්.
එතුමාට ඕන වෙලාවට නෙමෙයි. දැන් අද එතුමා හදන්නේ එතුමාට ඕන වෙලාවට ඡන්ද තියන්නයි, එතුමාට ඕන වෙලාවට ඡන්ද නොතියන්නයි. ඒක කෙලින් කරන්න බැරි නම් තවත් පිදිහකට කරන්නයි. Doing anything by other means is doing the same thing. ඒ නිසා අපි කවුරුත් දන්නවා දැන් මේ ආණ්ඩුව නිරාවරණය වෙලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කාරණාවේදී මේ රටේ ජනතාවගේ හතුරෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ රටේ පවුල් ලක්ෂ 52කින් පවුල් ලක්ෂ 35ක විතර ජීවිතය විනාශ කර තිබෙන්නේ. මෙන්න ඒ කොන්දේසි ක්‍රියාත්මක කරමින් අපට ඇවිල්ලා කියනකොට දැන් රටේ තත්ත්වය හොඳයි, උද්දමනය බහලයි කියලා මයි දන්නේ ඔළුවේ අමාරුවක් හැදිලා තියෙනවායි කියලා එතුමාට විරුද්ධව අපට මොනවා එකක්ද ඉම්පීච්මන්ට් එකක් ගේන්නත් සිද්ධ වෙනවා. එසේ කියමින් මානියන්ද
බොහොම ස්තුතියි.